ගරු සාලිඳිරි සනායක මැතිතුමා,
මුල් අසනාරූඪ මන්ත්‍රීතුමනි, අද වැදගත් අමාත්‍යංශ කීපයක වැසී සාකච්ඡා කරන අවස්ථාවේ විශේෂයෙන්ම වැවිලි කර්මාන්තය පිළිබඳ අදහස් කීපයක් ඉදිරිපත් කරන්න කැමැති. අපේ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා නවීන් දිසානායක මැතිතුමාගේ මෑණියන්ගේ අභාවය පිළිබඳ අපේ ශෝකය. මොකද මේ රටේ ඉතා වැදගත් ශ්‍රේෂ්ඨ කාන්තාවක්. ඒ අභාවය අපි කාටත්, මව් කෙනෙක්ගේ අභාවය කාටත් බලපානවා. ඒ නිසා ඒ ශෝකය කනගාටුව මා පළමෙන් ප්‍රකාශ කරනවා. විශේෂයෙන් වැවිලි ශ්‍රේෂ්ත්‍රය අපේ රටේ ගොඩ නැගුණේ අධිරාජ්‍යවාදීන්ගෙන් වුවමනාව මත. තේ වගේම රබර් වගේම පොල් එයින් විශේෂයි. එයිනුත් විශේෂයෙන් පොල් කර්මාන්තය විකාශනය වුණේ ගම්පහ, කුරුණෑගල වගේ දිස්ත්‍රික්කවලට. මේ කර්මාන්තය අපේ රටේ ඉතා දියුණු අධියකත් තිබුණා. ඒ දියුණු කිරීම සඳහා විශේෂෙන් මම අමාත්‍යවරයා හැටියෙන් ඉන්න අවස්ථාවේ කටයුතු කරපු නිලධාරී කදාපෙන් වෙන් වෙලා වියෝ වෙලා ගිහිලා තියෙනවා. ආචාර්ය ජයන්ත ගුණතිලක මැතිතුමා ඉතා අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව මේ රටේ පොල් කර්මාන්තය ගොඩ නැගීම සඳහා කැපවෙච්ච නිලධාරියෙක්. හැබැයි එතුමාට දේශපාලන වශයෙන් පිළිගැනීම් වලට පවා මේ රජය යටතේ ලක් වෙන්න සිද්ධ වුණා. ඉතාම කනගාටුදායක සිද්ධියක්. ඒ කෙසේ නමුත් මා මේ අවස්ථාවේ එතුමාට ගෞරවයක් හැටියට එතුමා සිහිපත් කරනවා. මේ රටේ පොල් ආශ්‍රිත කර්මාන්ත 130ක් පමණ වගේ තිබෙනවා. එයින් විශේෂයි අපේ රටේ පොල් වලින් කෙරෙන කර්මාන්ත කීපයක්, විශේෂ කර්මාන්ත කීපයක් තිබෙනවා. අපේ රටේ පොල් ස්වයංපෝෂිත වීම සඳහා අවශ්‍ය කරන ගෙඩි ප්‍රමාණය එක වර්ෂයකට ගෙඩි මිලියන 4200ක් පමණ වෙනවා. නමුත් අපිට තාම 4200ක් මේ රටේ නිෂ්පාදනය කරගන්නට පුළුවන්කම ලැබිලා නැහැ. පොල් වගාව අඩුවීම නිසා විශේෂයෙන් පොල් කර්මාන්තයේ බරපතල ලෙස අර්බුදයකට ලක් වෙලා තිබෙනවා. අපේ රටේ පොල් ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන වර්ෂයකට 2015දී නිෂ්පාදනය වුණේ 3000 ගෙඩි මිලියන 3055යි. ඒක 2016 වෙනකොට තවත් අඩු වෙලා ගෙඩි මිලියන 3011යි නිෂ්පාදනය කරගන්නට පුළුවන්කම ලැබුණේ. ඒක 2017 වෙනකොට තවත් අඩු වෙලා ගෙඩි මිලියන 2450යි නිෂ්පාදනය කරගන්නට පුළුවන්කම ලැබුණේ. 2018 වෙනකොට ගෙඩි මිලියන 2600යි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙච්ච නිෂ්පාදනය පොල් හරහා ගොඩනගා ගන්නට පුළුවන්කමක් ලැබුණේ නැහැ. මේ නිසා පොල් කර්මාන්ත ඉතාම බරපතල වෙත කඩාවැටීමකට ලක් වෙලා තිබෙනවා. පොල් ආශ්‍රිත කර්මාන්ත පසුබෑමකට ලක් වෙලා තියෙනවා. ලෝකයේ විශාල ඉල්ලුමක් තිබුණා වර්ජින් කොකනට් ඔයිල් වලට. ඒ නිසා ඒ කර්මාන්තය බොහොම ඉහළ තත්ත්වයකට අපේ රටේ ගොඩ නැගුණා. සෙන්ටිග්‍රේඩ් අංශක 60ට වඩා අඩු උෂ්ණත්වයකදී පොල් තෙල් නිෂ්පාදනය, ඒක තමයි වර්ජින් කොකනට් ඔයිල්. ඒක ඉතාම මේ ගුණාත්මක වශයෙන් ඉතා ඉහළ තෙලක්. ඒක විශාල ඉල්ලුමක් තිබුණා, විශාල වෙළඳපළක් ගොඩ නැගුණා. ඒ වෙළඳපළ අපේ රටේ නිෂ්පාදකයන් විසින් බොහෝ වේලාවට අඩු ප්‍රමිතියට නිෂ්පාදනය කරන්න යෑම නිසා ඒ කර්මාන්තය අපෙන් ක්‍රමානුකූලව ගිලිහිගෙන යන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම වියට්නාමය වගේ අලුතෙන් පොල් වලින් ඉදිරියට එන රටවල් මේ වෙළඳපළ අල්ලාගෙන තිබෙනවා. ඒ එකම එක්ස්ට්‍රා වර්ජින් කොකනට් ඔයිල් ඊටත් එහා සෙන්ටිග්‍රේඩ් අංශක 40ේදී උෂ්ණත්වයේදී නිෂ්පාදනය කරන කොකනට් ඔයිල් ඊටත් වඩා ගුණාත්මක වශයෙන් වටින දෙයක්. ඒවා නිෂ්පාදනය කර ගැනීමේදී අපේ කර්මාන්තකරුවෝ අද ඒ වෙළඳපළ අල්ලා ගැනීමට අපහසුත් වෙලා තිබෙන්නේ අපේ නිෂ්පාදනය පිළිබඳ තියෙන ගැටලුව නිසා. ඊළඟට අපට විශේෂයෙන්ම වර්ජින් කොකනට් ඔයිල් නිෂ්පාදනය ගත්තහම 2016 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 15,585ක් නිෂ්පාදනය කළා. 2017 වර්ෂයේ වෙනකොට ඒ ප්‍රමාණය අඩු වුණා 111කින්. 2018 වෙනකොට තවත් 13%කින් ඒ ප්‍රමාණය අඩු වුණා. මේ අනුව මේ තත්ත්වය ඉතාම පල්ලෙහා තත්ත්වයට වැටිගෙන යනවා. ඒ වගේම DC කර්මාන්තය අපේ රටේ විශේෂයෙන්ම DC කර්මාන්තය හරි ප්‍රසිද්ධයි. කපාපු පොල් දිසිදි පොල් එහෙම නැත්නම් මේ කර්මාන්තය අපේ රට නිරක්ෂිත ආශ්‍රිත රටක් නිසා විශේෂ ගුණයක් අපේ පොල්වල තිබෙනවා. ඒ නිසා DC කර්මාන්තය අපට අපේ රටේ ඉතා වැදගත් ස්ථානයක තිබිච්ච කර්මාන්තයක්. මේ කර්මාන්තයත් අපට 2016දී නිෂ්පාදනය කර ගැනීමට පුළුවන්කම ලැබුණේ මෙට්‍රික් ටොන් 49206යි. ඒක 2017 වර්ෂයේදී තව අඩු වුණා. අඩු වෙලා 29418ට වැටුණා. 2018 වර්ෂයේදී තවත් අඩු වෙලා 25556යි මෙට්‍රික් ටොන් නිෂ්පාදනය කළේ 13%කින් ඒ වර්ෂයේදීත් පසුබෑමකට ලක් වුණා. ඒ නිසා DC කර්මාන්තයත් ඉතා පල්ලෙහා තැනකට වැටෙමින් පවතිනවා. ඊළඟට පොල් තෙල් කර්මාන්තය
පොල් මන්ත්‍රීතුමා මිනිත්තුවක් කාලයක්
ගන්න අවස්ථාවේ පොල් කර්මාන්තය නැත්තට නැති වෙලා පොල් තෙල් කර්මාන්තය නැත්තට නැති වෙලා තිබුණා. මේ රටේ අත්‍යවශ්‍ය පොල් තෙල් ප්‍රමාණය එක වර්ෂකට මෙට්‍රික් ටොන් 160,000ක්. අද වෙනකොට අපේ රටේ සම්ප්‍රදායික පොල් තෙල් කර්මාන්තය ශීඝ්‍රයෙන් පසුබෑමකට ලක් වෙලා තිබෙනවා. මට මතකයි අපි බාරගන්න 2005 වර්ෂයේදී ලංකාවේ නිෂ්පාදනය වුණේ පොල් තෙල් මෙට්‍රික් ටොන් 16,000යි. අපි ඒක ගෙනාවා මෙට්‍රික් ටොන් 60,000කට. අද වෙනකොට තවත් අඩු වෙලා අද ඒ වෙනුවට කරන්නේ ෆාම් තෙල් මේ රටට ගෙන්නලා 10%ක් පොල් තෙල් කලවම් කරලා ෆාම් තෙල් කියලා විකුණනවා.
ඒකෙන් කරු මන්ත්‍රීතුමා කාලය අවසන්. ඔබතුමාට ඕනනම් මේ සභාගත කරන්න පුළුවන් කතාව.
විනාඩි 7ක්නේ කාලය.
7ක් හරි.
හොඳයි.
ඔබතුමා සභාගත කරනවද
කාලය? තව විනාඩියක්
කතා කරන්න.
ඔව් ඒ නිසා මේ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ දිනවල අපි පාරිභෝගික අධිකාරියේ පොල් සංවර්ධන අධිකාරියේ පොල් පරිවේෂණ ආයතනයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ශ්‍රී ලංකා තාක්ෂණික ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එකට එක්කහු වෙලා ඒකාබද්ධ වැටලීම් කරලා අපි පොල් තෙල්වල ගුණාත්මකභාවය ආරක්ෂා කරලා ෆාම් තෙල්වලින් නිදහස් කර ගැනීමට පුළුවන්කම ලැබුණා. විශේෂයෙන් පොල් තෙල්වල ලෝරික් ඇසිඩ් තියෙන්නේ ඒ මෞකිරි වලට දෙවෙනි තැන තමයි ඒ ගන්නේ. ඒ නිසා ඉතා විශේෂයෙන්ම මේ පොල් තෙල් කර්මාන්තය ඉතාම වැදගත් ක්‍රමයක් වෙනවා. ඒ වගේම එම කර්මාන්තයේ විශේෂයෙන් අපි උපාය උපක්‍රම පාවිච්චි කළා මේක දියුණු කරන්න. ඒ වගේම කෙදි කර්මාන්තයේ අපි විශේෂයෙන් දුක්ගන්නා ඉඩමේ අපි කෙදි පිළිබඳ පරිේෂණ ආයතනයක් හැදුවා. ආදර්ශ ෆැක්ටරියක් හැදුවා. ඒකෙන් අපි විවිධ කෙදි වර්ග හඳුනාගත්තා. විශේෂයෙන් ක්‍රිස්ටල් ෆයිබර් කියන කෙදි වර්ගයේ ඒකෙන් අපිට විශාල විදේශ විනිමයක් ලබා ගැනීමට පුළුවන්කම ලැබුණා. ඉතින් මේ ශේෂ්ත්‍රය විශාල වශයෙන් දියුණු කිරීමට හැකියාව තිබෙනවා. ඒ පිළිබඳ ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා.
ගරු රමේෂ් පතිරණ මන්ත්‍රීතුමා. රමේෂ් පතිරණ මන්ත්‍රීතුමා.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඔබතුමන්ගේ ආදරණීය මෑණියන් වගේම ගරු නවීන් දිසානායක මැතිතුමන්ගේ ආදරණීය මෑණියන්, ඒ වගේම මේ රට බිහි කළ විශිෂ්ට රාජතාන්ත්‍රිකයෙකු ඔබතුමන්ගේ ආදරණීය පියාණන් ගාමිණී දිසානායක මැතිතුමන්ට ජීවය සැපයූ දිසානායක මැතිණියගේ අභාවය පිළිබඳව මගේ සංවේගය පුද කරනවා. වැවිලි කර්මාන්ත අමාත්‍යංශ පිළිබඳව කතා කරන මේ මොහොතේදී මම නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ අතිවිශාල පිරිසක් කුඩා තේවතු වගාවට සම්බන්ධ ඒ වගේම අනෙකුත් වැවිලි කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන රබර් ඇතුළු පොල් ඇතුළු මේ සියලුම නිෂ්පාදන අපේ දිස්ත්‍රික්කයේ නිෂ්පාදන වෙනවා. රබර් තේ කර්මාන්තයේ මුහුණ දෙන ගැටලු කිහිපයක් පිළිබඳව මගේ අවධානය ප්‍රථමයෙන්ම ගෞරව ඇමතුමාට යොමු කරනවා. මෙතන මේ සභාවේ කතා කළා අද තේ කර්මාන්තයේ නිෂ්පාදන පිළිබඳ ගැටලු, ඒ වගේම අතුකම්කරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව කාරණය නැවත නැවත මතු කළා. ඒ වගේම මම විශ්වාස කරනවා තේ කර්මාන්ත හිමියන් අද මුහුණ දෙන ගැටලු වගේම තේ අපනයනයේදී මුහුණ දෙන ප්‍රබල ගැටලු පිළිබඳව කාරණා රාශියක් සඳහන් වුණා. මං හිතන්නේ අපේ පළාතට බලපාපු ප්‍රධාන කාරණයක් තේ නිෂ්පාදනය 2015 තමුන්නාසලගේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ පොහොර සහනාධාරය කප්පාදු කිරීම වගේම ග්ලයිෆොසේට් පිළිබඳ කාරණේ නිසා විශාල අර්බුදයකට තුඩු දුන්නා. ඒ අර්බුදය යම් පමණකට නිරාකරණය වුණා පසුගිය වර්ෂයේදී නැවත වතාවක් සීමා සහිත ලෙස ග්ලයිෆොසේට් මේ වගාවට භාවිත කරන ඉඩදීමෙන් වගේම නැවත වතාවක් පොහොර සහනාධාරය මැතිවරණ පරාජයෙන් පස්සේ තමුන්නාසල ලබා දීමට කටයුතු කිරීම හරහා මූර්ත සහනාධාරයක් මූල්‍ය සහනාධාරයක් බවට පත් කිරීමෙන් නියම ප්‍රතිලාභ ලබා ගන්නට බැරිය කියන කාරණය පිළිබඳව හොඳම උදාහරණය තමයි තමුන්නාසල අපි ලබා දීගෙන ආපු පොහොර සහනාධාරය මූල්‍ය සහනාධාරයක් බවට පත් වීමෙන් පෙන්눔 කරේ. ඒ හරහා ජනතාව වගාවට පොහොර දාන්න තිබුණු අවස්ථාව නැති කරගෙන ඒ මුදල් තමුන්ට හම්බ වෙච්ච වෙනත් අවශ්‍යතාවයන් නිසා වියදම් කරා. ඒ හරහා වගාවේ ප්‍රවර්ධනයට විශාල හානියක් සිදු වුණා. නිෂ්පාදනය කිලෝ මිලියන ගණනකින් පහළ ගිහිල්ලා තේ නිෂ්පාදනය බොහොම අඩාල වෙච්ච බව අපි දන්නවා. හැබැයි නැවත වතාවක් තේ නිෂ්පාදනය එමෙතුමා සඳහන් කළ විදිහට පසුගිය වර්ෂය අවසන් වෙනකොට මිලියන 300ක කිලෝ මිලියන 300ක ඉලක්කයට පැමිණලා තිබෙනවා. අපි තවත් ප්‍රවර්ධනය කරොත් සහනාධාර ලබා දුන්නොත් ඒ වගේම නැවත වගා සිටුවීම පාළු සිටුවීම ඇති කරුණු වෙනුවෙන් අපේ අත දුන්නොත් ආණ්ඩුවේ උනන්දු ඇති වුණොත් මේ තත්ත්වය ප්‍රවර්ධනය කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා දීර්ඝ කාලයක් තිස්සේ වසර 194ක ඉතිහාසයක් තියෙනවා. වසර 150කට වැඩි කාලයක් අතිවිශාල දායකත්වයක් ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවට ලබා දීලා තියෙනවා. මේ කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න තමුන්නාසලගේ ආණ්ඩුවෙන් ගන්න පුළුවන් සියලුම කරුණු කාරණා ඉෂ්ට කරලා දීලා ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න කටයුතු කර කියලා විශ්වාස කරනවා. හැබැයි මේ විශ්වාසය ඒ ආකාරයෙන්ම නොපවතින්නට ඒ විශ්වාසය පළුදු වෙන්නට කටයුතු කාරණාත් මේ කර්මාන්තය තුළ සිදුවෙනවා කියන කාර්යය මම සිහිපත් කරනවා. එහෙදි ප්‍රධාන කාරණයක් තමයි මම මතු කරන්න බලාපොරොත්තු වෙන උල්ලාසන රටේ ගරු මන්ත්‍රීතුමනි, ලංකාවේ තේ කර්මාන්ත ශාලා 729ක් තියෙනවා. රජය සතුව සහ පෞද්ගලික අංශය සතුව මේ තේ කර්මාන්තයේ අනාගතය පිළිබඳ ඉතාම වැදගත් කාරණයක් තමයි ලංකාවේ තේ වල ගුණාත්මක භාවය පිළිබඳ කාරණය. මේ ගුණාත්මක භාවය පිළිබඳ කාරණය පළුදු වෙන්නට කිසියම් අතලොස්සක් තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ කටයුතු නිසා කාරණා සිද්ධ වෙනවායි කියලා මට පෙර කතා කළ මන්ත්‍රීතුමාලා කීප දෙනෙකු සඳහන් කළා. ගෞරව ඇමතුමා හොඳටම දන්නවා පසුගිය කාලේ ඇඩල්ටරේෂන් ඔෆ් ටී මේ තේ කොළවලට සීනි එකතු කිරීම හරහා බර සහ වර්ණය වැඩි වෙනවා කියන කාරණේ බොහොම ප්‍රචලිත කාරණයක්. මේ හරහා ලංකාවේ කර්මාන්ත ශාලා කිහිපයක මේ කරුණ හරහා ලංකාවේ තේවල තත්ත්වය බාල කරන්න සහ විශේෂයෙන්ම සීනි එකතු කිරීම හරහා අන්තර්ජාතිකව දන බොහොම වැදගත් කාරණයක් තමයි පිළිකා කාරකයක් හැටියට මතුවෙන්නට පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. තේවල ගුණාත්මකභාවය සම්පූර්ණයෙන් අඩාල වෙනවා. මේකට හඳුනාගත්තු මේ අයුතු ලෙස ලංකාවේ තේ කර්මාන්ත ශාලා කිහිපයක් සීනි එකතු කිරීමේ ව්‍යාපාරයක් කරගෙන ගිහිල්ලා තිබෙනවා. ඉතින් මේ ෆැක්ටරිස් කිහිපයක් මේ කර්මාන්ත ශාලා කිහිපයක් බොහොම පැහැදිලිව හඳුනාගෙන තේ මණ්ඩලය මගින් විශේෂ කාර්ය බලකායත් සම්බන්ධ වෙලා මේ කිහිපයක් හඳුනාගෙන දඬුවම් කරන්නට කටයුතු කළා. ඔවුන්ගේ බලපත්‍ර මාස 3ක කාලයකට තහනම් කරලා තිබුණා. නමුත් ඉතාම අවාසනාවන්ත කාරණේ තමයි අපිට වාර්තා වෙන විදිහට රවින් දිසානායක ඇමතුමාගේ නියමයන් අනුව නැවත වතාවක් ඉතාම කෙටි කාලයක් තුලදී මේ තේ කොමිෂනවරයා නැවත වතාවක් ඒ බලපත්‍ර අලුත් කරලා ලබා දීලා තිබෙනවා. අපි බොහොම පැහැදිලිව විස්තර තිබෙනවා. අපි නම් සඳහන් කරන්නේ මේ කර්මාන්ත ශාලාවල ඒක සදාචාරාත්මක නොවන නිසා. හැබැයි මේ සියලුම කර්මාන්ත ශාලා දින කිහිපයකින් නැවත ප්‍රතිස්ථාපනය කරලා තිනවා. නැවත ඔවුන්ගේ ලයිසන් එක ලබා දීලා තියෙනවා. පෙබරවාරි 2018 වර්ෂයේ තහනම් කරපු එකකට දින මාර්තු 14 වෙනිදා නැවත බලපත්‍ර ලබා දීලා තුනවා. මාසක පමණ කාලයකට ජුනි 22 වෙනිදා 2018 තහනම් කරපු බලපත්‍රය ජූලි 11 වෙනිදා ලබා දීලා තුනවා දින 19ක කාලයකින්. ජුනි 22 තහනම් කරපු බලපත්‍රය ජූලි 11 ලබා දීලා තුනවා දින 19ක කාලයකින්. මේ ආකාරයෙන් තහනම් කරපු ෆැක්ටරිස් සියල්ල අවම කාලයේ මාස 3කට තහනම් කරලා තියෙනවා. ඒ සියලුම ෆැක්ටරිස් වල ලයිසන්ස් නැවත වතාවක් ලබා දීලා තියෙනවා මාසයකටත් වඩා අඩු කාලයකින් ඇමතිතුමාගේ නියෝගය හරහා. ඉතින් තේ කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන්, දේශීය තේ කර්මාන්තයේ ආරක්ෂාව වෙනුවෙන්, ලංකාවේ තේවල ගුණාත්මක භාවය ආරක්ෂාව කිරීම වෙනුවෙන් කටයුතු කරනවා නම් මේ කරුණ සාධනීය හෝ සදාචාරාත්මක නොවන කාරණයක් අපි දන්නවා. මේ නැවත වතාවක් මේක ලබා දීම හරහා ලංකාවේ තේ කර්මාන්ත ශාලා හිමියන් රාශියක් තමුන්ගේ කර්මාන්තය සාධාරණව කරන දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ ජාතික ආර්ථිකයට අතිවිශාල දායකත්වයක් ලබලා දීපු කර්මාන්ත ශාලා හිමියන් ඉතා විශාල ප්‍රමාණයක් ඉතාම මන්දෝත්සාහි වෙලා කනගාටුට කලකිරීමට පත් වෙලා තියෙනවා අමාත්‍යංශය හරහා මේ කරුණ සිද්ධ වෙනවා කියලා නිසා අපි ඔබතුමාගේ අවධානය යොමු කරන මේක සිද්ධ වෙන්න දෙන්න එපා ඔබතුමාගේ නමට හොඳ නැහැ ඒ නිසා ඒ කරුණ මේ විදිහට ඉදිරියට සිද්ධ වුණොත් ඒක විශාල අපකීර්තියක් කියන කාරණේ අපි සඳහන් කරනවා මේකට දේශපාලන බලපෑම දිනුවා ඉතා පැහැදිලියි ඊට අමතරව කුඩා තේවතු හිමියන්ගේ ප්‍රශ්න පිළිබඳව දැන් තේශක්ති අරමුදලේ කටයුතු පිළිබඳව අපි අවධානය යොමු කරනවා ගාල්ල තිබුණු කර්මාන්ත ශාලාවත් වහලා දාලා තියෙනවා තේශක්ති කර්මාන්ත ශාලාව කර්මාන්ශාලා 13ක් තිබුණා කොටස් හිමියන්ට නැවත මුදල් ලැබීම පිළිබඳව ගැටලුවක් තිබෙනවා ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ කුඩා තේව සංවර්ධන අධිකාරී කොටුව අභ්‍යන්තරයේ පිහිටාම වටින අනර්ග ගොඩනැගිල්ලක් එතනින් ඉවත් කළා තමුන්නාන්සලා ලක්ෂ 2000 කුලියකට අරගෙන ගියා ගාල්ලේ වෙන ස්ථානයකට දැන් ඒ ගොඩනැගිල්ල ආරක්ෂාවට පුද්ගලයෙක් දාලා වහලා තියෙනවා කවර අරමුණකින් මේ කටයුත්ත කරාද කියලා අපි දැනගන්න කැමතියි කුඩා තේවතු ඉතා රුපියල් කෝටි ගාණක් වටින කොටුව අභ්‍යන්තරයේ පිහිටි ගොඩනැගිල්ලක් ඔබතුමල්ලා පරිහරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ කවර ආයෝජනයක් වෙනුවෙන්ද කියලා අපි දැනගන්න කැමතියි ඒක වටිනා සම්පතක් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සතුව තිබෙන ඒ වගේම වලහන්දුවේ තේ කර්මාන්ත ශාලාව ලංකාවේ පළවෙනි වෙන බිහි කළ තේශක්ති කර්මාන්ත ශාලාවද තේශක්ති ව්‍යාපාර සම්පූර්ණයෙන්ම අයාලේ යන්නේ ඒ කර්මාන්ත ශාලාව වහලා දාලා තියෙනවා දර්ශනීය තැනක තිබෙන කර්මාන්ත ශාලාවක් අපි කියනවා පුළුවන් නම් ආයෝජකෙක් අරගෙන ඉන්න කිසියම් ක්‍රමවේදයක් මේ ජාතික සම්පත් රජයේ ධනය මේ ආකාරයෙන් විනාශ වෙන්නට ඉඩ තියන්න එපා ඒ ජාතික සම්පතක් හැටියට ආරක්ෂා කරලා නැවත ප්‍රතිසංස්කරණය කළා භාවිතයට ගන්න කියලා අපි ගෞරවමත්වම ඉල්ලා සිටිනවා ඒ වගේම තමයි මගේ දිස්ත්‍රික්කයට බලපාන තවත් කරුණක් අපි අවධානයට යොමු කරනවා ඒ කාරණය තමයි ගාල දිස්ත්‍රික්කයේ සාම්ප්‍රදායිකව තිබුණු රබර් වගාව විශාල ඉඩම් ප්‍රමාණයක් ඉවත් කරලා කටුපොල් වගාව ප්‍රවර්ධනය සඳහා යොදාගෙන තිබෙනවා ඊට පෙර කතාවේදී මම දැක ඇමතුමා කියනවා මේ හෙක්ටයාර් 20000ක කටුපොල් වගාව පාම් තෙල් පාම් ඔයිල් වගාව සඳහා ලබා දුන්නේ අපේ ආණ්ඩුව යට දෙගත්තු තීන්දුවක් නිසායි කියලා අපේ ආණ්ඩුව නියෝජනය කරමින් කැබිනට් ඇමතිවරයෙක් වශයෙන් එතුමත් නියෝජනය කරා හෙක්ටයාර් 20000ක් අතිවිශාල ප්‍රමාණයක් මේකෙන් වැඩි ප්‍රමාණයක් ගාලු දිස්ත්‍රික්කයට දැන් ඇවිල්ලා තිබෙනවා ගාලු දිස්ත්‍රික්කයේ විශාල පාරිසරික ගැටලුවක් ගාල්ලේ විතරක් නෙවෙයි මේ ගැටලුව පිළිබඳව සමස්ත ලෝකයේ අවධානය යොමු වෙලා තිබෙනවා අපි දන්නවා අපි S2ට දැකලා තියෙනවා නාකිය දෙනිය හොමදල උඩුගම ඇතුළු බද්දගම්තුළු ප්‍රදේශවල ජල උල්පත් සිඳී ගිහිල්ලා ඇල මාර්ග වේලිලා ගිහිල්ලා තියෙනවා මේ වගාව ආරම්භ කරාට පස්සේ සාම්ප්‍රදායික රබර් වග ඉවත් කළා මේ පාම් ඔයිල් පිළිබඳ ගැටලුව අන්තර්ජාලයේ පරිශීලනය කරන ඕන කෙනෙකුට දැක ගන්න පුළුවන් බලා ගන්න පුළුවන් අද ලෝක උෂ්ණත්වයේ වැඩිවීමට ප්‍රධාන කාරණයක් හැටියට ලෝකෙම සලකනවා ඉන්දුනීසියාව මැලේසියාව ජාවා බෝර්නියෝ දූපත්වල නිවර්තන වනාන්තර ගලවලා නිවර්තන වැසි වනාන්තර ඉවත් කරලා පාම් ඔයිල් වගාව සඳහා යොදාගෙන තියෙන ඒ හරහා ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවායි කියන අන්තර්ජාතිකව පිළිගත් කාරණේ මතුවලා තියෙනවා එහෙනම් අපේ ලංකාවටත් මේක ගරු ඇමතුමනි මොන ආණ්ඩුවෙන් කරන්න තීන්දුව කරත් පාරිසරිකමේ වශයෙන් ඉතාම හානිදායක තත්වයක් බව අපිට අස්පනා අපිට පේනවා
එනිසා ගරු මන්ත්‍රීතුමා මිනිත්තුවක් කාලය
තියෙනවා ඔබතුමා ජනාධිපතිතුමාගෙත් අපි දැක්ක නියෝගයක් නිකුත් වෙලා තියෙනවා මේක වහාම නතර කරන්නයි කියලා මොන ආර්ථිකමය වශයෙන් අපි දන්නවා ඉතාම ලාභයි මේ සමාගම් වලට මේ ගොවිතැන කරන එක පාම් ඔයිල් වගාවට අක්කර 10කට යන එක සේවකයයි ඔවුන්ට සේවකෙන් ටික කප්පාදු කරන්න පුළුවන් ලාභේ තනිකර සමාගමට මේ මුදල් ටික පිටරට යනවා වෙන්න පුළුවන් අපිට පාරිසරිකමය වශයෙන් වෙන හානිය වගේම ආර්ථිකමය සමාජමය වශයෙන් සාම්ප්‍රදායික රබර් වගාව යෙදුණු ප්‍රදේශවලට විශාල ගැටලුවක් මේ වගාව හරහා මතුවලා තියෙනවා මම විශ්වාස කරනවා මේ පාම් ඔයිල් ලංකාවට රුපියල් බිලියන 40ක පාම් ඔයිල් ආනයනය කරනවා මේක බොහොම ඕන කෙනෙකුට අන්තර්ජාලයෙන් බලා ගන්න පුළුවන් පරිශීලනය කිරීමෙන් පාම් ඔයිල් සහ පොල් තෙල් ලංකාවේ සාම්ප්‍රදායික පොල් තෙල් වල තියෙන ගුණාත්මකභාවය පිළිබඳව අර සාලින් දිසානායක ඇමතුම කතාවේදී සඳහන් කළා. ඉතාම ඉහළ මට්ටමේ ගුණාත්මකභාවයක් තියෙන පොල් වගාව අපි ප්‍රවර්ධනය කරන්නේ නැතුව පාම් ඔයිල් ප්‍රවර්ධනය කරන්න යාම ජාතික අපරාධයක්. පාම් ඔයිල් වල සෞඛ්‍යමය හානිකර තත්ත්වය පිළිබඳව ස්නායු වලට කරන බලපෑම පිළිබඳව හෘද රෝග ඇති කිරීම පිළිබඳව
කොලෙස්ටරෝල්
ඉක්මන අවසන් කරනවා ගරු මන්ත්‍රීතුමනි භාවිතය පිළිබඳ ඕනතරම් කරුණු අපිට ලබා ගන්න පුළුවන් ඒටත් එහාගේ ප්‍රධාන කාරණය තමයි අපේ වෙළඳ පොලේ තියෙන්නේ මේ සියල්ල එළවලු තෙල් කියලා මේක එළවලු තෙල් කියලා වෙළඳ පොලේ තියෙනවා ඒක කැරට් වලින්වත් ලීක්ස් වලින්වත් බීට්රූට් වලින්වත් ගන්න තෙලක් නෙවෙයි එළවලු තෙල් කියලා කියන්නේ පාම් තෙල් ඒ පාම් තෙල් වල අන්තර්ගතය පිළිබඳව බලා ගත්තොත් ලංකාවේ කවුරුවත් ওই එළවලු තෙල් කියලා මාකට් වල තියෙන එළවලු පාම් තෙල් පාවිච්චි කරන්නේ නැහැ අපි ඒක තමයි මේ සදාචාරය පිළිබඳවත් විශාල ගැටලුවක් තියෙනවා එළවලු තෙල් කියලා ගහන්නේ කොහොමද පාම් තෙල් වලට පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට මේ රට යුතුයකමක් තියෙනවා මේ පාම් තෙල් කටුපොල් තෙල් කියලා මේක නම් කරන්න එහෙම කරොත් කවුරුත් තුවා කන්නේ නැහැ කටුපොල් තෙල් වලට වඩා පොල් තෙල් ලංකාවේ සියවාරයක් හොඳ බව විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේක අනවශ්‍ය ලෙස ප්‍රවර්ධනය කරන්න හොඳ නැහැ. අපිට තුට්ටු දෙකක් වැඩිපුර ලැබුණොත් අපි ඕන දෙයක් කරන්න ලංකාවේ සමහර වර්ග ලෑස්ති වෙලා ඉන්නවා. අපි විශ්වාස කරනවා අපේ සාම්ප්‍රදායික භූගෝලයට
අවසන් කරන මන්ත්‍රීතුමා
පොල් වගාව ප්‍රවර්ධනය කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලා සිටින මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ගරු කේකේ පියදාස මන්ත්‍රීතුමා
උලසුනේ ගරු සභාපතිතුමනි අද ගිවාතර ගැන්ඩ තැපැල් සේවා සිංහාමි කටයුතු අමාත්‍යංශය වැඩි කර්මාන්ත අමාත්‍යංශය කඳුරට නවගම්මාන එක්ව පාසුකම් ප්‍රජා සංගම අමාත්‍යංශය වැසී යටලේ වචනක් කීපයක් කතා කිරීමල මේ ගැන විශේෂයෙන්ම පුතුමාට මගේ ගෞරව ස්තුති කරනවා. විශේෂයෙන්ම තැපැල් අමාත්‍යංශය වෙනුවෙන් වචන දෙකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තැපැල් අමාත්‍යංශයේ තැපැල් දෙපාර්මේන්තුවක් වශයෙන් දෙපාර්මේන්තු කියලා දැන් අපේ රටේ දෙපාර්මේන්තු කීපයක් දැන් ඉතිරි වෙලා තියෙන සුරාපොත් දෙපාර්මේන්තුව, තැපැල් දෙපාර්මේන්තුව, දුම්රිය දෙපාර්මේන්තුව ඒ වගේ දෙපාර්මේන්තු දැන් කීපයක් ඉතිරි වෙලා තියෙන්නේ. මේ අපේ උත්තිය සමිති නායකතුමත් මෙතන ඉන්න මේ විශේෂයෙන්ම තැපැල් දෙපාර්මේන්තුව තාම පැරණි දෙපාර්මේන්තුවක්. ඒ දෙපාර්මේන්තු තුළින් විශාල වැඩ කොටසක් පහුගිය කාලය තුළ මේ රටට වුණා, සේවයක් වුණා. නමුත් දැන් නව තාක්ෂණය අනුව තැපැල් දෙපාර්තමේන්තුව යටටියක් පස්සට ගිහිල්ලා නව තාක්ෂණය ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ග්‍රාමීය මට්ටමින් ඒ වගේම අවස්ථාවන් ඉටු කරන විශාල සේවක කරන තැපැල් අමාත්‍යංශය භාරව කටයුතු කරන ඇමතිතුමාත් ඒ වගේ මේ අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුලේ කාර්ය මණ්ඩලයත් වශයෙන්ම ඉතාම හොඳින් මේ කටයුතු කරනවා කියන එක මම විශේෂයෙන් මතක් කරන්න ඕන. මේ අපි ලිපියක් ලේඛනයක් යවුවම ඒවට නිසි අන්දමට ඒ පිළිතුරු ලබා දීලා අවශ්‍ය කටයුතු කරලා දීලා තියෙනවා කියන එක මම මේ අවස්ථාව විශේෂයෙන් මතක් කරනවා. ඒ පැසසුමට ලක් වෙලා තියෙනවා අපේ මගේ ආයතන වල ඉන්න මේකේ කාර්යාලවල ඉන්න අයත් මේ තැපැල් තැපැල් අමාත්‍යංශයට අපි යමක් යව්වොත් ඒට නිසි පිළිතුරු ලැබෙනවා, ඒ අවශ්‍ය කටයුතු කරලා දෙනවා කියන එක. ඒ නිසා ඇමතිතුමාටත් ඒ කාර්ය මණ්ඩලයටත් මගේ පළමු ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා කියන එක විශේෂයෙන් මතක් කරනවා. ඊළඟට මධ්‍යම කඳුකරේ මන්ත්‍රීවරයෙක් හැටියට නුවරඩි දිස්ත්‍රික්කයේ අපේ දිස්ත්‍රික්කයෙන්ම පත්වෙච්ච ගරු නවීන් දිසානායක අපේ අනාගත තරුණ නායකතුමා ඇමතිතුමත් ඒ වගේ දිගම්බරම් අපේ ඇමතිතුමත් කටයුතු කරන මේ අමාත්‍යංශ දෙක වෙනුවෙන් වචන කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වතු පහුගිය කාලේ 1970 ගණන් වල රජයට ගත්තා, රජයට පවරා ගත්තා. පවරා ගත්ත ඒ දවස්වල අපේ වතු අපි ගත්තා කියලා කෑ ගහගෙන ගියා. වතු ටික අරගෙන කරේ මොකද්ද? මේගොල්ලෝ වතු පාලකව දැම්මා. ඒ වතු වල තිබ්බ බංගලාව වල තිබ්බ ගල පවා ගලවාගෙන මේ කැලණියට එහෙම නැත්නම් වැල්ලවත්තට හරියට මෙයට උස්සගෙන ඇවිල්ලා ඒ කාලේ ඒ නිවාස හදාන මේක රවක්ක විනාශ කරා. වතු බංගලාව පවා විනාශ කරා. විනාශ කළා වතුත් විනාශ මුගයට ගියා. දැන් මහා ලොකුට කිව්වා අපේ වතු අතු ගත්තා කියලා. මේ වතු ටික ගත්ත එක තමයි සම්පූර්ණ වරද. මේ වතු ටික ක්‍රමානුකූලව මැනුම් කටයුතු කළ වෙලා රජයට ආදායම් මාර්ගයක් එන වැඩපිළක් කරා නම් ඊට වඩා හොඳ තත්ත්වයක් මේ රටට ආදායම් ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන තියෙන තේද. අද වතු කිව්වම වතු අපේ නව ඇමතිතුමා මේක බාරගත්තට පස්සේ අත් වශයෙන්ම හොඳ ආදායම් මාර්ගයක් ඇති කරලා තියෙනවා. මේ වතු වල තියෙන මේ සීමාවල් දන්නේ නැහැ. මේ වතු පාලකයෝ වතුපාලයට හිතුණු තමයි වැඩි වතුපාලයේ වැඩ කටයුතු කරන්නේ. ඒක සදාකාලිකව මේ වතු මේ පාලකයන්ට ලියලා දීලා කියලා හිතනවා විතර කටයුතු කරන්නේ. විශේෂයෙන්ම කඳුකරේ ඒ පළාත් පාලනයක තියෙන කුණු ටිකක් දාගන්න දෙන්නේ නැහැ. දැන් ඒ දාගන්න දෙන්නේ නැති ප්‍රශ්නේ නිසා නගරාසිතෝ විශේෂයෙන්ම අර කොටි දිවියෝ ඒ වගේ නගරාසිතෝ ඇවිල්ලා කුණු වලට මේ වෙලා මේ නගරයේ හයෙන් හතෙන් පස්සේ ඒ කුණු කන්දක් පහු කරලා යන්න පුළුවන් කමක් නැති තත්ත්වයට පත් වෙලා හැටන් නගරයේ විශේෂයෙන්ම මාවුස්ස කැලේ කියන අපේ මස්කිලිය බල ප්‍රදේශය ඒ වගේ භගවන්තලා ප්‍රදේශය ඒ වගේ පැති වලට විශාල ප්‍රශ්නයක් වවට පත් වෙලා තියෙනවා. මේ වතුකරේ තියෙන මේ කුණු ටික දාගන්න තැනක් නැති රජ ඉඩමක් ඇත්තෙත් නැහැ. වතු තමයි තියෙන වට වෙලා ඔක්කොම ඒ ඉඩමකින් කෑල්ලක් ලේසියෙන් වෙන් කරගන්න පුළුවන් කමක් නැහැ. එතුමා නියෝගයක් දුන්නත් ඒකටත් ඒ පාලකයන්ගේ කිසි පිළිතුරක් නැහැ. ඒ නිසා මම ඉඩම් ඇමතුමාගෙනුත් වතු ඇමතුමාගෙනුත් ඉල්ලා සිටිනවා මෙයට මැදිහත් වෙලා මේ කටයුත්තට යම්කිසි සාධනයක් ඉෂ්ට කරලා දෙන්න කියලා කියලා. ඒ වගේම වතුකරේ තිබ්බ ගස් ටික ඔක්කොම කපලා දැන් ඔක්කොම විනාශ කරලා දාලා තියෙන්නේ. ඒ විනාශ කරලා දාලා තියෙන්නේ වතු සමාගම් විසින්ම කරපු දෙයක්. මේ විශේෂයෙන් මම එමෙතුමාගේ ඉල්ලා සිටිනවා මේ වතු එක ගහක් කපනවා නම් ඒ ගහකට පර්මිට් දෙනවා නම් ඒ පර්මිට් නිකුත් නිකුත් කරන දැනට තවත් ගස් 25ක් හිටවන්න කියලා නියෝගයක් දෙන්න කියලා. ඒක ඒ කපන එකේ ආයතනයෙන් අවුරුද්දක් නඩත්තු කරන්නත් කියලා කියන පළේ හිටවන පළ. ඉතින් ඒ වගේ පළ 25ක් හිටවුවත් අඩු ගානේ පළ 5ක් හරියයි. පළ එක ගහක් කපනකොට පළ 50ක් ගස් 25ක් පොඩි පළ විනාශ කරනවා. ඒ ඔක්කොම විනාශ කරලා දැන් ඒවා හිටපු අර බඹරු ඒවා මේ ඔක්කොම පල්ලෙහාට බහලා වතුගරේ දේ ගස් යට මේවා කූඩු බදිනවා. නැදලා දැන් මාසිකට කොහොම හරි වතු කම්කරුව එක බර ගානක් ආරෝග්‍ය ශාලාවල භගවන්තලාව මස්කිලිය ඩික්කෝය ආගරපතන තලව කැලි කියලා යන ආගර මේ හොස්පිටල් වල ප්‍රතිකාර ලැබෙන මරණයට පවා පත්ව තත්ත්වයට පත් වෙලා තියෙනවා කියන එක විශේෂ වාර්තය මතක් කරන මේ ගැන ගරු එමෙතුමාගේ අවධානය යොමු කරන කියලා විශේෂයෙන් මේ වත්තා ඉල්ලා තින්නවා. ඒ වගේම අපේ එමෙතුමා මේ අමාත්‍යංශයේ බාරගත්තට පස්සේ ලෝකයේ හොඳ නමක් දිනාගෙන මේ තේවලට හොඳ මුදලක් ලබා දීලා තියෙනවා. හොඳ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියන එක විශේෂයෙන් මේ වත්තා මතක් වෙනවා. ඒ වගේම දැන් සංකරුවන් හොයාගන්න ටිකක් අමාරුයි. මේ තරුණයෝ තරුණියෝ වැඩි හරියක් දැන් ඉන්නේ වතුකරේ ඉන්න අය නගරෙට ඇවිල්ලා වතුවල වැඩ කරන්න කැමති නැහැ. ඉදිරියට මට හිතේ පිටින් ගේන්න මේ වතුවල සේවකයන් සේව කරන්න. ඒ වගේ අර මේ මැෂින් වලින් අර දළු නෙලන තත්ත්වය තියෙන තැන්වල ඒවා සහන විලකට ලබා දෙන තත්ත්වයකට යම්කිසි වැඩපිළක් ඇති කරලා දෙන්නේ වතු සමාගම් වලට නෙවෙයි, සාමාන්‍ය වතුකම් පරුවන්ට, වතු මේ පාලකයන්ට. සාමාන්‍ය වක්ර දෙක තුන හතර පහ තියෙන තැන්වලත් වැඩ කටයුතු කරගන්න බැරි තත්ත්වයට කුඩා තේ වතු හිමියන්ට ඒවා ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න කියලා විශේෂයෙන් මේ වත්තාවේ ඉල්ලීමක් කරන ඔබතුමාගෙන්. ඒ වගේම වැවිලි දේශයේ විශාල ශ්‍රේෂ්ඨ නිලධාරීන් යොමු කිරීම දේපොල් පරිශ්‍රණ ආයතනවල කාර්යක්ෂමතාව හා නවීන තාක්ෂණයට ගැළපෙන ආකාරයට අවශ්‍ය කටයුතු කරන්න දැන කරගෙන යනවා. ඉතින් ඒක ලොකු හොඳ දෙයක් හැටියට මම දකිනවා. කසල තේ උපයෝගී කරගෙන තේ නිස්සාරණය කරන බලවත් වී වහාම අවශ්‍ය කරන්න කටයුතු කරන්න කියලා විශේෂයෙන් ඉල්ලනවා. කසල තේ කසල තේ විදිහට කටයුතු කළා දැන් අපේ තේ කර්මාන්තය මේ රටේ කීති නාමය විනාශ කරන තත්ත්වයට පත් කළා කියනවා. කොහොම හරි මාසිකට අඩුම ගානේ ගම්පොළ ඒ වගේම කඩු ගන්නවා ඒ ප්‍රදේශ වලින් ලොරියක් දෙකක් මේ කසල තේ අහුවෙනවා හොරෙන් පටවන ඒවා. මේව නතර කරන්න වැඩපිළක් කරන්න. ඉතින් ඒ වගේම අපිට ආරංචි වල ලැබෙන සමහර තැන් නිෂ්පාදක තැන් වලත් අර වල කඩ සුද කරන ඒ ද්‍රව්‍ය දානවා මේ කහට පහට වැඩි වෙන්න. ඒ වගේම පොහොමිලින් දානවා කියලා ආරංචිය තියෙන එක එක දේවල් යොදවනවා කියලා ආරංචිය තියෙනවා. ඉතින් ඒ ගැන විශේෂ පරීක්ෂණයක් කරන්න කියලා විශේෂයෙන්ම
ගරු මන්ත්‍රීතුමා මිනිත්තුවක් කාලයක්
ඔබතුමාගේ මේ අවස්ථාවයිලා තියෙනවා. එහෙමනම් ඒ ගැන මීට වඩා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබතුමා මේ ගෙන යන්නව වැඩපිළ වතුකොඩේ යම්කිසි දිනුවක් ඇති කළා මධ්‍යම කඳුකරේ පමණක් නෙවෙයි මුළු ලංකාවේම තියෙන වතු ඒ පොල් රබර් ඒ හැම ශේෂයක්ම ඉතා දියුණු තත්ත්වයට ගේන්න සක්ෂිය ධෛර්ය ලැබේවා. නිලධාරි මණ්ඩලයත් ඔබතුමා වෙනුවෙන් වැඩි කැපවීමෙන් කටයුතු කරනවා කියන විශේෂයෙන් මතක් කරමි. ඒ සිල් දන ඉස්තු කරමි. ඔබතුමාගේ අනාගතය සරු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මගේ වචන සල්පය තව කෙටි දුරක් ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. නිවාස සම්බන්ධ වතු නිවාස වතු සීමාස රතුවර පහසුකම් ඇමති පළඳි දිරංගර ඇමතිතුමා කටයුතු හොඳින් කරගෙන යනවා. ඒ ගැන බොහොම මේකයි. මොකද මේ 93 තමයි මේ වතු ප්‍රචස් හද දෙන්න ඉන්නේ කරේ. ඊට පස්සේ දැන් මට අවාලි ඇහුණා මේ ඇතම්
මන්ත්‍රීතුමා කාලය අවසන් මම මිනිත්තු දෙන්න මුල් ආසනේ
කතා කරනවා. මේ වතු අමාත්‍යංශය පීඨවයි රජෙන් මේ කටයුතු කරයි. අමාත්‍යංශය පීඨපු කාලේ ඉඳලා මේ 94 ඉඳලා මේ දක්වා ඒ අමාත්‍යංශය කටයුතු කළා. මේ ගෙවල් ටික හදවන ගෙවල් 165,000 වතු නිවාස අවශ්‍ය වෙන්නේ. අපි ප්‍රජාසත් දෙන දින එකට අපි ගරු අග්‍රාමත් රනිල් වික්‍රමසිංහතුමා ඒක හරියට ක්‍රියාත්මක කරේ නැතුව දැන් නිකන් කතාව කතා කරන්න වැඩක් නැහැ. ඒක ක්‍රියාත්මක කරන්න මේ නිවාස වල ප්‍රශ්න නැහැ. අනිත් එක තව චෝදනාවක් තදින්ම තියෙනවා ගරු ඇමතිතුමනි. හොඳ තේගස් තියෙන ප්‍රදේශයෙන් අල්ලගෙනලා මේ නිවාස තනන කටයුතු කරනවා. මුඩුවින් විශාල රාශියක් තියෙද්දි වැවිලි කර්මාන්ත ඇමතිතුමත් මම දිස්ත්‍රික්කයේ මන්ත්‍රීලා හරියට මමත් අනිත් ඉඳලා එක තේ ගහක් හිටවන්න කටයුතු කරලා තියෙනවා කියලා ප්‍රශ්න කරන එහි ඉන්න අපේ ආගමික නායකයෝ ඒ වගේම වැදගත්ේ කණ්ඩායම් වල නායකයෝ ඒ ගැන දැඩි අවධානය යොමු කළා. මේ වතු නිවාස තැනීමේදී ඒට උචිත අන්දමේ තේගස් ගලවන්න නැතුව හොඳ පරිසරයක මේ නිවාස ප්‍රමිතියෙන් අනුව කටයුතු කරන්න කියලා විශේෂ මතක් කරනවා. මේක දැඩි ප්‍රශ්නයක් බවට අපිට පත් කළා තියෙනවා. ඒ ගැන දැඩි අවධානය යොමු කරන ඔබතුමා දක්ෂයේ ගම්මා නැති කළා තියෙනවා. භගවන් තවා පරිසුන්ද ගම්මානයක් ඇති කළා තියෙනවා. ඒ වගේම දික්කොය හැටන් මේ හැම පැත්තෙම ඒ හොඳ ගම්මා නැති කළා හොඳ ලස්සනට ඒ ප්‍රදේශයේ නිවාස වැඩිදියුණු කළා තියෙනවා. ඒ ගැන ඔබතුමාට ස්තුති කරනවා. කාර්ය මණ්ඩලය මිටවලා තව සත්‍යමත් විදිහට ගෙනිහිල්ලා හැම කෙනාගේම ප්‍රශ්න දැන හඳුනගෙන තීරුම් කරගෙන හැම කෙනාටම සාධාරණයක් සම්බන්ධවට මේ නිවාස තනලා ඒ ප්‍රදේශයේ දියුණුවක් ඇති කරන කියලා විශේෂ මතක් කරමින් ඔබතුමාටත් සුබ ප්‍රාර්ථනා කරමින් මගේ උත්සවයෙන් නිගාසම් කරනවා. මට කාලය ලබා දීම සම්බන්ධව උරුතනට ඔබතුමාට මගේ ගෞරව ස්තුති කරනවා.
කරු ශාන්ත බංගාල මන්ත්‍රීතුමා.
ආරුද සභාපතිතුමනි, විශේෂයෙන්ම අමාත්‍යාංශ තුනක වැසීෂ වෙනුවෙන් අද විවාදයට එකතු වෙන ලැබීම පිළිබඳව විශේෂයෙන්ම සතුට වෙනවා. අපේ මට පෙර කතා කරපු අපේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පියදාසකරු මන්ත්‍රීතුමා තුමා කතාවේදී කීවා දැන් වතු කම්කරුවන් හොයාගන්න අමාරුයි, ඒ අය නගරෙට ඇවිල්ලා කියලා. ඒක තමයි ඇත්ත කතාව. ඒ අයට වතු ශේෂ්ත්‍රය අද එපා වෙලා තියෙනවා. වතු ශේෂ්ත්‍රය එපා වෙන්න ප්‍රධානම හේතුව තමයි ඒ අයට සාධාරණ වැටුපක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම පහුගිය කාලේ මේ දේශපාලන වැඩපිළිවෙලත් එක්ක අපි මේ ප්‍රදේශවල ගිහිල්ලා මේ වතු ප්‍රදේශවල තරුණ පිරිස් එක්ක කතා කරපුවාම ඒ තරුණ පිරිස් ඉන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් මතයක. තමන්ගේ දෙමව්පියන්ගේ දහඩිය මහන්සිය සූරා කාපු එක ඊළඟ පරම්පරාවටත් ගෙනියන්න මේ රටේ පාලකයෝ සහ හාම්පුතුන් කටයුතු කරනවායි කියන ස්ථාවරයේ තමයි වතු ශේෂ්ත්‍රයේ එහෙම නැත්නම් ඒ ප්‍රදේශවල ඉන්න තරුණ පිරිස ඉන්නේ. ඒ නිසා AI දැන් කල්පනා කරන්නේ වතු කම්කරුවන් හැටියට දිගටම කටයුතු කරන්න නෙමෙයි. AI අධ්‍යාපනය ලැබලා වෙනත් ශේෂ්ත්‍රවල ඉදිරියට එන්න කල්පනා කරනවා. එය තමන්ගේ දෙමව්පියන්ට තිබ්බ පීඩනය ටිකින් ටික මුදවා ගැනීම සම්බන්ධයෙන් ඒ තරුණ පිරිස අද විශේෂ අවධානය යොමු කරලා තිබෙනවා. ඒ නිසා දැන්වත් වගකීමක් තියෙනවා විශේෂයෙන්ම අපි කාටත් වක්‍යුතු සියලු දෙනාට මේ අසාධාරණ වැටුප වෙනුවට සාධාරණ වැටුපක් වතු කම්කරුවන් කියනවත් මම කැමති නෑ. වතු සේවකයන් වෙනුවෙන් විශේෂයෙන්ම ලබා දෙන්න පියවර ගන්න ඕනේ. ඒ වෙනුවෙන් තියෙන උනන්දුව මදි. පසුගිය අපේ ආණ්ඩුව වෙලාවේ තිබ්බ උනන්දුවත් මදි. දැන් තියෙන උනන්දුව කොහොමත් මදි. ඒ නිසා මම විශේෂයෙන්ම මේ පිළිබඳව අවධානය යොමු කරන්න කැමතියි. මොකද මේ තුල විශාල පීඩනයක් තියෙනවා. මේ පීඩනේ තේරුම් ගන්න. ඒ වගේම අපි දන්නවා අපනයන ශේෂ්ත්‍රය ගත්තාම අපේ රටට විශාල විදේශ විනිමයක් ලැබෙන තේ කර්මාන්තයේ යම්කිසි අවධානයකට ලක් වෙයි ඉදිරියේදී මේ සේවකයන්ගේ ප්‍රශ්න නිසා. ඒ නිසා විශේෂයෙන්ම මානව හිමිකම් පැත්තෙන් ගත්තත් මං හිතන්නේ මේ අයගේ මානව හිමිකම් මත කඩ වෙලා තියෙන්නේ. මේ අයට ලැබෙන්න ඕන වැටුප ලැබෙන්නේ නැහැ. ඒ අයට ලැබෙන වැටුපෙන් ඒ පවුලක් නඩත්තු කරන්න ඒ පුජ්‍යලයන් ජීවත් වෙන්න බෑ. ඒ නිසා ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කරමින් අපි විශේෂයෙන්ම කටයුතු කරන්න ඕනේ. මම විශේෂ භාර ඇමතුමාගෙන් ඉල්ලනවා. මේ හිතවත් දිගම්බරන් මැතිතුමා, එතුමා සාමාන්‍ය ජනතාවත් එක්ක ඉන්න කෙනෙක්, දුක වේදනාව තේරෙන්න ඕනේ. ඒ නිසා ඔබතුමා සටනක් ගෙනියන්න විපක්ෂයේ අපේ සම්පූර්ණ සහයෝගය සඳහා ලබා දෙනවා කියන එක අපි මේ වෙලාවේදී කියන්න කැමතියි. ඒ වගේම අපි දන්නවා අපේ රටේ අපි කුඩා කාලේ ඉඳලා අපනයන භෝග ගැන කතා කරද්දී තේපොල් රබල් පිළිබඳව තමයි කතා කරේ. දැන් වෙන වෙන ශේෂ්ත්‍රවලින් අපනයන ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒක රටක් වශයෙන් හොඳයි. නමුත් අපි අමතක කරන්න හොඳ නෑ, අපේ රට ඉතාම වාසනාවන්ත රටක්. අපේ රටේ මේ අපනයන භෝග වල තියෙන ගුණාත්මක භාවය වෙන කිසිදු රටක නැහැ. හැබැයි මේක තමයි අපි හරියට තේරුම් අරන්නේ. දැන් තේ කර්මාන්තයට ගියපුවාම අද ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මීට කලිනුත් අපේ මන්ත්‍රීවරු සඳහන් කරා. දැන් තේ කර්මාන්ත ශාලාවට තේ දළු ගෙනෙද්දී ඒ වගේ ගුණාත්මක භාවය පිළිබඳව සොයා බැලීමේ ඉතාම දුර්වල තැනක අපි ඉන්නේ රටක් ඇටියෙ. ඒ කළමනාකාරීත්වයේ විශාල අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසාම දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා තේ දළු කිලෝ 100කින් තේ අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන් කිලෝ 21.5ක්. හැබැයි එහෙම නිෂ්පාදනය කරගන්න ඒ බරට සරලන්නේ නැති වුනහම පැහැදිලිවම ඒ සඳහා සීනි එකතු කරනවා, ඒ වගේම විවිධ දේවල් එකතු කරනවා. ඒ එකතු කිරීමත් එක්ක අපේ තේ වල තියෙන ගුණාත්මක භාවය අඩු වෙනවා. මේ ගුණාත්මක භාවය අඩු වීම නිසා විශේෂයෙන්ම අපිට ලැබෙන්න තියෙන විශාල වශයෙන් ලැබෙන්න තියෙන විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අපිට නැති වෙලා යනවා විතරක් නෙමෙයි, සිලෝන් ටී ඒ බ්‍රෑන්ඩ් එක අපේ රට බ්‍රෑන්ඩ් වෙලා තියෙන්නේ යුරෝපීය රටවල්වල. ලෝකේ හැම තැනකම ගියපුවාම අපි දකිනවා හැම තැනකම සිලෝන් ටී තරංකාරීව ඒ හැම හෝටලයකම හැම තැනකම පාවිච්චි කරනවා. මේ සිලෝන් ටී එක ඒක අපේට අපේ උරුමයක්, අපේ රටේ බ්‍රෑන්ඩ් එක. මේක විනාශ වෙන්න දෙන්න හොඳ නැහැ. මෙතන දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා මේ ආරක්ෂා කරගන්න ඒ හා සම්බන්ධිත විෂයභාර අමාත්‍යමන් වගේම ඒ පැහැදිලිව ඒ කළමනාකාරීත්වයේ වකීම ගන්න ඕනේ. ඒක වෙන කවුරුත් නිසා නෙමෙයි, අපේ රටේ අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඒ කාර්යභාරය අපි අනිවාර්යයෙන්ම ඉටු කර යුතුව තිබෙනවා. ඒ වගේම මම විශේෂයෙන් මතක් කරන්න කැමති ඊළඟට අපේ රටේ දැන් ඊළඟ අපි කතා කරපු රබර්, රබර් කර්මාන්තයේ සම්පූර්ණයෙන්ම දැන් අද ගොවි නැත් වෙමින් ඉන්නේ. රබර් මිල ලෝක වෙළඳපොළ තත්ත්වයත් එක්ක හෝ රබර් මිල විශාල වශයෙන් පහත වැටීම නිසා අද රබර් කර්මාන්තයෙන් සම්පූර්ණ මේ ගොවීන් ඉවත් වෙනවා. රබර් ගස් කපලා ඊට වඩා වැඩි මුදලක් ගන්න පුළුවන් නිසා රබර් ගස් කපලා ඒ වලවි කරලා දැන් ගොඩක් ප්‍රදේශවල කුරුඳු වගාවට යන්නේ. දැන් ඇත්තටම කුරුඳු ගත්තාම අපේ රටේ කුරුඳු තමයි ලෝකයේ හොඳම කුරුඳු. විවිධ රටවල කාෂියා විවිධ වර්ග තියෙනවා. ඒ තිබුණට ලංකාවේ කුරුඳු වලට තමයි විශාල වටිනාකමක් තියෙනවා, වගේම විශාල ගුණාත්මක භාවයක් තියෙනවා. ඒ රබර් කර්මාන්තය ගත්තත් ඒ වගේම කුරුඳු, ගම්මිරිස්, සාදික්කා වසාවාසි මේ හැම දෙයකම අපේ තියෙන වටිනාකම, අපි හැබැයි ඒ වටිනාකමට වැඩි වටිනාකමක් එකතු කරන්න තාම අපේ රටේ වැඩපිළිවෙලක් නැහැ. මම විශේෂයෙන්ම විශ්වාස කරන අපේ නවීන් දිසානායක ගරු ඇමතුමා, මම හිතන්නේ අපි නවීන් දිසානායක ඇමතුමාගේ ඒ හැකියාවන් තාම අපි දැකලා නැහැ මේ ශේෂ්ත්‍රවල. නමුත් අපි විශේෂයෙන්ම මේ රටේ කුසස්ත දේශපාලඥයෙක් හැටියට ගාමිණී දිසානායක ඇමතුමා යම්කිසි දැක්මක් අනුව වැඩක් කරපු නායකෙක් මේ පක්ෂ ભેදයකින් තොරව කතා කරනවා නම් ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා විශේෂයෙන්ම ඉල්ලා සින්නවා ගරු නවීන් දිසානායක ඇමතුමාත් ඔබතුමා මේ ජීවත් වෙන ප්‍රදේශයේ ඒකට විශේෂට අදාළව ඒ හැම පිළිබඳව දැනුවත් තියනවා, වගේම තරුණ දේශපාලඥයෙක් හැටියට මේ විශාල වශයෙන් අපිට විදේශ විනිමය ලබා ගන්න පුළුවන් ශේෂ්ත්‍ර පිළිබඳ අවධානය යොමු කරලා මේ වගේ උපරිම වටිනාකම දක්වා අරගෙන යන්න ඔබතුමාට හැකියාව ලැබෙයි කියලා. එතෙන්ට අපි මේ රට ගෙනියන්න ඕනේ. දැන් අපේ රටේ මේ තියෙන මේ ශේෂ්ත්‍ර වැවිලි ශේෂ්ත්‍රය ගත්තාම, කෘෂිකර්මාන්ත ශේෂ්ත්‍රය ගත්තාම අමාත්‍යාංශ 4-5කට තියෙනවා. ඒ නිසා යම් යම් තැන්වල ප්‍රතිපත්ති සකස් කරද්දී, වැඩපිළිවෙළ සකස් කරද්දී යම් යම් බාධාවන් ඉන්න පුළුවන්. හැබැයි එහෙම වුණත් තමුන්නාන්සේලා ආණ්ඩුවේ අමාත්‍යවරු හැටියට කැබිනට් මණ්ඩලයේ තීරණය කරලා හෝ නැත්නම් ටාස්ක් ෆෝස් එකක් හැටියට හදාගෙන හෝ මේ ශේෂ්ත්‍රවල අපිට ඉදිරියට ගොඩාක් යන්න පුළුවන්. මේ අපේ රටට තියෙන වාසනාව,
කරු මන්දිතුමා මිනිත්තුවක් කාලයක් තියෙනවා,
අපේ රටට තියෙන උරුමය පිළිබඳව විශේෂයෙන් මේට වඩා වැඩි අවධානයක් යොමු කරලා උපරිම විදේශ විනිමයක් අපේ රටට ගන්න පුළුවන් විදියට අපි නිකම්ම ඒවා යවපුවාම වෙනත් රටවල තමයි වැලියු ඇඩ් කරන්නේ. එහෙම නැතුව අපි ඒ දේ කරලා යවලා අපේ විශාල විදේශ විනිමයක් ලබා ගන්න වැඩපිළිවෙලකට අපි යා යුතුව තිබෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මම කියන්න කැමතියි අපේ කුරුණෑගල වැවිලි සමාගම ගත්තාම අද ඉතාම හොඳ පරිපාලනයක් තියෙනවා, වගේම විශේෂයෙන්ම ලාභ ලබන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. ගරු ඇමතුමනි, හලාවත ප්ලාන්ටේෂන්, කුරුණෑගල ප්ලාන්ටේෂන් මේ වගේ ලංකාව පුරාම තියෙන වගේ තවත් මේ වගේ ලාභය වැඩි කරන්න පුළුවන්. ඒට හේතුව තමයි ඉතාම සාරවත් ඉඩම්. ඒ ඉඩම්වල අපේ ප්‍රධාන වගාවට අමතරව තව වගාවන් වලට යන්න ඕනේ. ඇයි ඒ නිසා සමහර තැන්වල එහෙම ගිහිල්ලා තියෙනවා ගොඩක් තැන්වල එහෙම ගිහිල්ලා නැහැ ඒ නිසා පොල් වගාව තියෙන තැන්වල ගම්මිරිස් වගාව
මන්ත්‍රීතුමා කාලය අවසන්
ඒ නිසා එවැනි කාරණාක් පිළිබඳව විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මතක් කරමින් මනේඩ වෙනවා
ස්තුතියි ඊළඟට ගරු අරවින්ද කුමාර් මන්ත්‍රීතුමා
Thank you, sir. இன்று நாங்கள் இரண்டு பிரதான அமைச்சுக்களின் செயல்பாடுகள் தொடர்பான விவாதங்களிலே கலந்து எமது கருத்துக்களை முன்வைத்துக் கொண்டிருக்கின்றோம். இதிலே விசேடமாக மலைநாட்டு புதிய கிராமம் சமுதாய அபிவிருத்தி மற்றும் உட்கட்டமைப்பு அமைச்சு பற்றி நான் தொட்டுவிட்டு ஏனைய அமைச்சுகளை பற்றி பேசலாம் என்று நான் நினைக்கின்றேன் உண்மையிலேயே இன்று மலையக மக்களை பொறுத்தளவில் இந்த அமைச்சின் செயல்பாடுகள் ஒரு முன்னுதாரணமாக அமைந்திருக்கின்றது இன்று மலையகத்திலே கண்ணுக்கு தெரியும் வண்ணம் அபிவிருத்தி வேலைகள் இடம்பெறுகின்றது என்றால் அது இந்த மலைநாட்டு புதிய கிராமம் அமைச்சின் செயல்பாடுகள் என்று எந்த இடத்திலும் நாங்கள் பெருமையாக சொல்ல முடியும் இன்று இந்த அமைச்சின் செயல்பாடுகள் சரியான பாதையிலே சென்று கொண்டிருப்பதை எவராலும் மறுக்க முடியாது அதற்கு வேறு வியாக்கியானங்கள் சொல்ல முடியாது இந்த அமைச்சின் செயல்பாடுகளுக்கு இன்னும் ஒரு உந்து சக்தியாக இருப்பது தமிழ் முற்போக்கு கூட்டணி என்ற எமது அமைப்பு இந்த அமைப்பு ஒன்றாக இணைந்து செயல்படுவதன் காரணமாக நாங்கள் பல்வேறு அனுகூலங்களை ஒன்றாக இணைந்து பெற்றுக்கொள்ளக்கூடிய அந்த நல்ல நிலைமை ஏற்பட்டிருக்கின்றது தமிழ் முற்போக்கு கூட்டணியின் அமைச்சராக கௌரவ மனோகணேசன் அவர்கள் செயல்பட்டுக் கொண்டிருக்கின்றார் அந்த தலைவனின் வழிகாட்டல் எம் அனைவருக்கும் ஒரு எடுத்துக்காட்டாகவும் உந்து சக்தியாகவும் அமைந்திருக்கின்றது ஆகவே இவ்வாறு நாங்கள் ஒன்றாக இணைந்து செயல்படும் போது பல்வேறு அனுகூலங்களை அடைந்து கொள்வதற்கு அது ஏதுவாக அமைகின்றது ஆகவே இந்த இடத்திலே அதிகமாக அந்த அமைச்சின் செயல்பாடுகளை பற்றி பேச வேண்டிய அவசியமில்லை என்று நினைக்கின்றேன் சரியான பாதையிலே சரியான இலக்கோடு சரியான திட்டமிடலோடு அந்த அமைச்சின் செயல்பாடுகள் இடம்பெற்றுக் கொண்டிருக்கின்றன அந்த அமைச்சின் அமைச்சராக மலையகத்திலே பிறந்து மலையக மண்ணுக்கு சொந்தக்காரனாக இருக்கும் கௌரவ திகாம்பரம் அவர்கள் சரியான ஒரு இலக்கை நோக்கி பயணித்துக் கொண்டிருக்கின்றார் ஆகவே பிரச்சனைகளை அடிமட்டத்திலே இருந்து உணர்ந்து அடிமட்டத்திலே இருந்து பிரச்சனைகளை தீர்வு காணும் அந்த சாணக்கியம் அவரிடம் இருப்பதன் காரணமாக அந்த அமைச்சின் செயல்பாடுகள் சரியான வழியிலே பயணித்துக் கொண்டிருக்கின்றது அதேபோல் எம்மால் ஏற்படுத்தப்பட்ட இந்த ஐக்கிய தேசிய முன்னணி அரசாங்கம் இன்று மலையகம் தொடர்பான பல்வேறு விடயங்களிலே அதிக அக்கறை செலுத்தும் ஒரு அரசாங்கமாக நாங்கள் எந்த ஒரு இடத்திலும் நிமிர்ந்து தைரியமாக கூறக்கூடிய அந்த தன்மையை நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது இது ஒரு நல்ல அம்சம் இதுவரையிலும் மலையக அபிவிருத்திகளிலே எந்த ஒரு அரசாங்கமும் காட்டாத அக்கறை எந்த ஒரு அரசாங்கமும் அங்க மலையக அபிவிருத்திக்கு ஒதுக்கீடு செய்யப்படும் நிதியை விட மிக அதிகமான நிதி ஒதுக்கீடு அதேபோல் மலையகத்தின் அவலங்களை நீக்குவதற்கு ஒரு உந்து சக்தியாக அரசாங்கம் எம்மோடு கைகோர்த்து செயல்படுவதன் காரணமாக அந்த இலக்கை நாங்கள் அடையக்கூடியதாக இருக்கின்றது அதேபோல் கௌரவ அமைச்சர் மனோகணேசன் அவர்களின் அமைச்சோடு இப்பொழுது சமுதாய அபிவிருத்திக்காக இன்னும் ஒரு பிரிவு உருவாக்கப்பட்டிருக்கின்றது. அந்த அமைச்சின் செயல்பாடுகளும் மலையகத்தின் அபிவிருத்திக்கு இனிமேல் செயல்படும். மலையக அபிவிருத்திக்காக அதுவும் கூட தனது பங்களிப்பை ஆற்றும் என்பதிலே எவ்வித சந்தேகம் இல்லை. 1995 ஆண்டுகளிலே மறைந்த எனது தலைவர் அமரர் சந்திரசேகரன் அவர்களின் தனி வீட்டு திட்டம் முதன்முறையாக மலையகத்திலே அறிமுகப்படுத்தப்பட்டது. அவ்வாறு அறிமுகப்படுத்தப்பட்ட அந்த வீணைப்பு திட்டம் மிக நேர்த்தியாக இடம்பெற்றது. அதன் ஊடாக ஆயிரக்கணக்கான வீடுகள் மலையகத்திலே அமைக்கப்பட்டிருக்கின்றன. இப்பொழுது கௌரவ அமைச்சர் திகாம்பரம் அவர்கள் கட்டப்படும் வீடுகளுக்கான காணி உறுதியையும் வீடு பயனாளிகளுக்கு கையளிக்கப்படும் போதே அவற்றையும் சேர்த்தே கையளிக்கும் அந்த நல்ல ஒரு உரிமையோடு சம்பந்தப்பட்ட விடயத்தை இப்பொழுது அமுல்படுத்தி வருவது உண்மையிலேயே மலையக வரலாற்றிலே, மலையகத்தின் 200 வருட கரைப்படைந்த வரலாற்றிலே இன்னும் ஒரு புதிய அம்சம் அங்கமாக நாங்கள் பார்க்க வேண்டியிருக்கின்றது. ஆகவே அந்த 1995 ஆண்டு காலகட்டத்திலே அமரர் சந்திரசேகரன் அவர்களின் அந்த தனி வீட்டு திட்டத்தின் ஊடாக அமைக்கப்பட்ட வீடுகளுக்கும் காணி உறுதி பத்திரத்தை வழங்குவதிலே மலைநாட்டு புதிய கிராமம் அமைச்சு அக்கறையோடு செயல்பட வேண்டும் என்று நான் இந்த இடத்திலே கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அது ஒன்று. அதே நேரத்தில் இப்பொழுது அந்த அமைச்சின் செயல்பாடுகளை கண்காணிப்பதற்கும் ஒருங்கிணைப்பதற்குமான அபிவிருத்தி அதிகார சபை இப்பொழுது ஏற்படுத்தப்பட்டிருக்கின்றது. அந்த அபிவிருத்தி அதிகார சபையின் செயல்பாடுகளும் சரியான வழியிலே பயணிக்க நாம் அனைவரும் ஒன்றாக இணைந்து செயல்பட வேண்டும் என்ற அந்த நிலைமை இருக்கின்றது. அதனை நாங்கள் செயல்படுத்துவதற்கு தயாராகவும் இருக்கின்றோம் என்பதையும் நான் இந்த உயரிய சபையிலே பகிர்ந்து கொள்ள விரும்புகின்றேன். ஆகவே அந்த அமைச்சின் செயல்பாடுகள் சரியாக இயங்குவதற்கு அந்த அமைச்சர், அதேபோல் அந்த அமைச்சின் செயலாளர் உள்ளிட்ட அனைத்து தரப்பிலான உத்தியோகத்தர்களுக்கும் நான் எனது வாழ்த்துக்களையும் பிரார்த்தனைகளையும் இந்த இடத்திலே முன்வைக்க விரும்புகின்றேன், சமர்ப்பிக்க விரும்புகின்றேன். அதே நேரத்தில் பெருந்தோட்ட கைத்தொழில் அமைச்சை பற்றியும் நான் இங்கே ஒரு சில விடயங்களை முன்வைக்கலாம் என்று நினைக்கின்றேன். இந்த பெருந்தோட்ட கைத்தொழில் அமைச்சு ஒரு காலகட்டத்திலே கம்பெனிகளின் கைக்கூலிகளாக செயல்பட்டு வந்தது என்ற ஒரு குற்றச்சாட்டு இருந்தது. ஆனால் இன்று அந்த நிலைமைக்கு முற்றுப்புள்ளி வைக்கப்பட்டிருக்கின்றது. இன்று இந்த பெருந்தோட்ட கைத்தொழில் அமைச்சு அவ்வாறான குற்றச்சாட்டிலே இருந்து விடுபட்டு இன்று தனது கடமைகளை சரியாக அமுல்படுத்தும் ஒரு அமைச்சாக மாறி வருவதை நாங்கள் இங்கே பார்க்கக்கூடியதாக இருக்கின்றது. சரியான பொருத்தமான ஒரு அமைச்சர் கௌரவர் நவீன் திசாநாயக் அவர்கள், மலைநாட்டை சார்ந்தவர், மலைநாட்டின் பிரச்சனைகள் பற்றி மிக அதிகமாகவே அறிந்தவர் என்ற வகையிலே அங்குள்ள பிரச்சனைகளை நேரடியாக கண்டு அவற்றின் தன்மைகளை புரிந்து கொண்டவர் என்ற வகையிலே இப்பொழுது அந்த அமைச்சின் செயல்பாடுகள் சரியான வழியிலே பயணிப்பதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. அதே நேரத்தில் இந்த PMMD எனப்படும் பெருந்தோட்ட முகாமைத்துவ பிரிவு, பெருந்தோட்ட முகாமைத்துவ பிரிவு அதன் செயல்பாடுகள் போதியனதுவாக இல்லை என்பதை நான் இந்த இடத்தில் விசனத்தோடு பகிர்ந்து கொள்ள விரும்புகின்றேன். தோட்டங்களின் செயல்பாடுகளை மிக அதிகமாக கவனிக்க வேண்டிய ஒரு தேவை இந்த பிரிவுக்கு இருக்கின்றது. தோட்டங்கள் எவ்வாறு இயங்குகின்றன என்பதை மிக நுணுக்கமாக ஆராய வேண்ட ஒரு தேவையும் கடற்பாடும் இந்த பிரிவுக்கு
இருக்கின்றது.
அதே நேரத்தில் இப்பொழுது தடை செய்யப்பட்ட கிளைபோசேட் என்னும் அந்த புல்நாசினி மீண்டும் அறிமுகப்படுத்தப்பட்டிருக்கின்றது. கௌரவ அமைச்சர் நவீன் திசாநாயக் அவர்கள் இந்த விடயத்தில் அதிக அக்கறை காட்டியதை நாங்கள் பார்த்தோம். ஆனால் ஒரு விடயத்தில் அவர் தவறுவிட்டிருக்கதை நான் இங்கே சுட்டிக்காட்டியே ஆக வேண்டும். இந்த கிளைபோசைட் பாவனை தோட்டப்புறங்களிலே நூற்றாண்டு காலமாக இருந்து வந்திருக்கின்றது. அப்பொழுதெல்லாம் இந்த கிளைபோசைட்டின் ஊடாக கீழ்பிரதேசங்களில் உள்ள நீர் தேக்கங்களாக இருக்கலாம், குளங்களாக இருக்கலாம், ஆறுகளாக இருக்கலாம், அவற்றிலே இந்த கிருமி இந்த புல்நாசில் வந்து கலப்பதை பற்றி எவ்வித பிரச்சனையும் முன்பெல்லாம் இருக்கவில்லை. ஆனால் இப்பொழுது அது ஏற்பட்டிருக்கின்றது. அதில் ஒரு உண்மை இருப்பதை நான் இந்த இடத்திலே சுட்டிக்காட்டியாக வேண்டும். முன்பெல்லாம் தோட்டப்புறங்களிலே காண்கள் வெட்டப்பட்டிருந்தன. ட்ரைனிங் என்ற ஒரு அக்ரிகல்ச்சர் பிராக்டிஸ் வாஸ் இன் பிராக்டிஸ். ஆனால் இப்பொழுது அது இல்லாமல் போயிருக்கின்றது. இதன் இல்லாமல் காரணமாக இவ்வாறு தெளிக்கப்பட்ட பின் பெரிய மழை பெய்யும் போது அவை அனைத்தும் கழிவு கொண்டு கீழே உள்ள நீரோடைகளில் வந்து அது கலக்கின்றது. அதில் உண்மை இருக்கின்றது. ஆகவே கௌரவ அமைச்சர் நவீன் திசாநாயக் அவர்கள் தோட்ட கம்பெனிகளுக்கு ஒரு கட்டளையை இட வேண்டும், பணிப்புரை இட வேண்டும். ஒவ்வொரு தோட்டத்திலும் கிளைபோசைட் பாவனையை மேற்கொள்ள வேண்டும் என்றால் ஒவ்வொரு தோட்டத்திலும் கட்டாயம் இந்த காண்கள் அமைக்கும் அந்த வேலையை செய்ய வேண்டும் என்ற ஒரு பணிப்புரை அவர் விடுக்க வேண்டும் என்று நான் கேட்டுக்கொண்டு இன்னும் பல விடயங்கள் பேச வேண்டிய ஒரு தேவை இருந்தாலும் நேரம் இல்லாத காரணத்தினால் முடிக்கின்றேன். நன்றி.
ரஞ்சித் சோசா
மிஸ்ருதி மூலாசனே கரு மந்திரித்துமணி ஒபத்துமா மூலாசன் இன்லாவே ஒபத்துமாட்டாத் நவீன் திசாநாயக் கரு எமத்துமாட்டாத் பழமுயன்ம மம மகே பரபத்திர கணகாட்டு பிரகாச கர்ணவா தாயபர மேனியன்கே அபாவே பிரிவந்தது. இவகேம உபதேபல்ட மன்னவதாத் இஸ்துதிவந்த வேணவா அத தவசே பார்லிமேன்ட் தூல தவசம் ரெந்தி சிட்டிமின் மந்திரிங்கே பிரஸ்னோட்ட அஹுங்கன் தெமின் கட்டத்துக்கேம் பிலம முகத මෙවැනි හදිසි අභාවයක් සිද්ධ වෙලා තියෙන වෙලාවක වුණත් රැඳී සිටින් පිළිබඳව. ඒ වගේම ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පිළිබඳව සාකච්ඡා කරන මේ වෙලාවේ වැවිලි කර්මාන්තයෙන් මත යැපෙන ජනතාවක් සිටින දිස්ත්‍රික්කයක ජනතා නියෝජිතෙක් හැටියට අපි මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕන අවුරුදු 150කට වඩා පැරණි ශ්‍රී ලංකාවේ වැවිලි වගාව තේ සහ රබර් පොල් වගාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් පටන් ගත්ත මේ වගාව එක්තරා කාලයක රටේ ප්‍රධාන ආදායම් මාර්ග බවට පත් වෙලා තිබුණත් අද වෙනකොට ක්‍රමානුකූලව මේ වගාවන් රටේ ජාතික නිෂ්පාදනය දක්වන දායකත්වය දිනෙන් දින අඩු වෙමින් පවතිනවා. විශේෂයෙන්ම තේ නිෂ්පාදනය කරන කිලෝග්‍රෑම් ප්‍රමාණය මිලියන 300 ඉක්මව යන බැරි මට්ටමකට අද වෙනකොට පත් වෙලා තියෙන එක බොහෝ සාධක බලපාල තුන දේශගුණ සාධක වගේම නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ කර්මාන්තයේ තියෙන 300 3ක් ඔව් 300 තරික් තමයි මං කිව්වේ 300
වගේ 300ට වඩා අඩුයි
නෑ ඔබතුමා ඔබතුමාගේ වෙලාවට උත්තර දෙන්න මගේ වෙලාව ගන්න එපා එහෙනම් මට මගේ වෙලාව ඕනේ මට මේ කියන්න හරි මම මේ මහවැංගු වර්තාවත් එක්ක කතා කරන්නේ
කතා කරමු ඔබතුමා කතා කරමු
කිලෝග්‍රෑම් මිලියන 303 307 2016 307යි එතකොට මේ වගේ තත්ත්වයක් තුළ බොහෝ කරුණු බලන විශේෂයෙන්ම රජ විසින් පොහොර සහනාධාරය නතර කිරීම තුළ මේ තත්ත්වය එක පැත්තකින් බලපෑවා. ඊළඟ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම. දැන් අද වෙනකොට මුළු රටේම විදුලිය විවිධ අවස්ථාල කපා හරිනවා. විදුලිය සිඳලීමත් එක්ක කර්මාන්තශාලා පවත්වන්න බැරි තත්ත්වයක් තුළ කර්මාන්තයේ බරපතල අනතුරකට අර්බුදයට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම රටේ ජාතික නිෂ්පාදනයට දළදේශීය නිෂ්පාදනයට තේ කර්මාන්තයෙන් දක්වන දායකත්වය අද 2005 1.2ක් හැටියට තිබිච්ච එක 2018 වෙනකොට ඒ දක්වන දායකත්වය 0.7 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ජාතික නිෂ්පාදන තේ කර්මාන්තයේ දායකත්වය එන්න අඩු වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අර ග්ලයිෆොසෙට් සම්බන්ධව ගත්ත තීරණයේදී අපි බොහෝ වෙලා රජයේ මැතිඅමතුරු ගන්න තීන්දුවට එකඟ නොවුණත් ග්ලයිෆොසෙට් නැවත භාවිතා කළ යුතුයි කියලා අමතුමාය යම් මතයක ඉදිරිපත් කරා. ඒකට අපි එකඟ නැහැ. මොකද වැවිලි වගාව කරන්න බෑ වල්නාසර භාවිතානේ ඔර කවුරු කිව්වත් ඔය කාබනික ගොවිතැනක් වැවිලි වගාව තුල කරන රබර් සහ තේ වලට එවැනි දෙයක් කරන්න බෑ කියන එක අපි පිළිගන්න. ඒක ප්‍රායෝගිකයි. සමහර අය ප්‍රායෝගික අධ්‍යක්ෂක නොමැත්තත් යට එවැනි දෙයක් කිව්වත් අපි හිතනවා වල්නාසක භාවිතය සිදුවිය යුතු නිමිත ප්‍රමිතියට අනුව කියන එක. අනිත් එක තමයි විශේෂයෙන්ම මේ රබර් කර්මාන්තය සම්බන්ධව කතා කරනකොට ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම රබර් වගාව අද වෙනකොට අපි ඉතාම චෝදනාත්මකව කියනවා මේ රජයේ බලයට පත් වෙනකොට ගරු ජනාධිපති මැතිවරණ ප්‍රකාශනයේදී කිව්වේ රබර් කිලෝයක් සඳහා රුපියල් 350ක සහතික කරපු සාධාරණ මිලක් පාවෙන මිලක් දෙනවා කියලා. අද 350 නෙමෙයි ගරු මූලාසනයේ මන්ත්‍රීව රබර් කිලෝ එකක් නිෂ්පාදනය කරන නිෂ්පාදන පිරිවැය 2008 දී රුපියල් 114යි රබර් කිලෝ එකකට. හැබැයි අද වෙනකොට රබර් කිලෝ එක නිෂ්පාදන පිරිවැය රුපියල් 195ක් වෙනවා. රුපියල් 195ක් රබර් කිලෝ එක නිෂ්පාදන පිරිවැය වෙනකොට රබර් කිලෝ එක සඳහා වෙළඳපොලේ දුම්කැසු රබර් සීට් කිලෝ එකට රුපියල් 210යි. රුපියල් 15ක ලාභයක් තියෙන. ඉතින් රබර් රතු කොහොමද කරගන්නේ? මේ නිසා විශාල වශයෙන් අද රබර් වැවිලි වගාවෙන් ගොවියා ඉවත් වෙනවා වගේම වැවිලි කර්මාන්ත වැවිලි සමාගම් ඒ තුලින් ඉවත්ව යනවා වගේම ඒ රබර් කර්මාන්තය නිරතලා හිටිය දසදහස් ගණක් වෙච්ච කම්කරුවන් සහ වතු හිමියන් ඉතාම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ වෙලාවේ රජයේ වගකීමක් සහ යුතුකමක් තිබෙන රබර් වගාව ආරක්ෂා කිරීම සඳහා තමන් විසින් මැතිවරණ කියපු දීපු පොරොන්දු අනුව කටයුතු කිරීම විශේෂයෙන්ම අපි ජනාත්මාගේ පැත්තට හැරෙනවා. ජනාත්මාගේ වා රුපියල් 350ක් දෙනවා වගේ 350 දීමේ වැදගත්කමක් තියෙනවා. එහෙම නැත්නම් මේ කර්මාන්ත මෙතන ඉවත් වෙනවා. ඊළඟට මම ඉදිරිපත් කරනවා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි මාර්ට් සතුවේ සංඛ්‍යාලේඛනය තියෙනවා. දැන් අද රබර් සඳහා මිල අඩු වෙන ප්‍රධාන හේතුවක් හැටියට බලපාලා තියෙනවා වියට්නාමයෙන් සහ මැලේසියාවෙන් දියර කිරිසා දුම්ගෙසු රබර් සීට් ලංකාවට ගෙන ඒම. මේ අමුද්‍රව්‍ය හැටියට ලංකාවට ගෙන ඒමත් එක්ක ලංකාවේ නිෂ්පාදන මිලදී ගන්න ඊට වඩා අඩු ගන්නට පිට රටින් ගෙන මෙන්න ගෙනහලා තියෙන ආකාරය 2010 ගෙනහලා තියෙනවා 14624ක් ගෙනහලා තියෙනවා මෙට්‍රික් ටොන්. හැබැයි 2015 ගෙනහලා තියෙනවා 54377ක් මෙට්‍රික් ටොන්. 2016 ගෙනහලා තියෙනවා 72985ක් මෙට්‍රික් ටොන්. 2017 ගෙනහලා 61827ක් ගෙනහලා තියෙනවා. 2018 ගෙනහලා තියෙනවා 65759ක් වියට්නාමයෙන් සහ ඉන්දුනීසියාවෙන් මැලේසියාවෙන් රටවල් වලින් දුම් රබර් ගෙනහලා තියෙනවා මේ රටේ කර්මාන්ත සඳහා. හැබැයි මේ රටේ ආසියාවේ ප්‍රධාන රබර් වගා කරන රටක් හැටියට පිට රටින් හැමදේම ගෙන සංකල්පය තුළ ආයෝජන සංවර්ධන ඇමතිවරු ඉන්නවා, ජාත්‍යන්තර වෙළඳ කටයුතු ඇමතිවරු ඉන්නවා, ඇමතිතුමා මෙතන ඉන්නවා. හැබැයි ඇමතිතුමා කොච්චර හිටියත් පිට රටින් මේක ගෙනගෙන නවත්තන්න බැරි වෙලා තියෙනවා. මෙන්න මේ තත්ත්වය තුළ අද රබර් ගොවියා වලපල්ලට ඇදලා තියෙනවා. මේකට ආණ්ඩුව මොකද්ද මේ සම්බන්ධව කියන්නේ? වැවිලි කර්මාන්ත ඇමතිවරෙක් ඉන්නවා, අමාත්‍යංශයක් තියෙනවා, ලේකම්වරු ඉන්නවා, බොහෝ ලොකු පිරිසක් ඉන්නවා. හැබැයි රබර් කිරිටික පිට රටින් ගේනවා. මේකද මේ ආණ්ඩුවේ තියෙන වෙළඳ ප්‍රතිපත්තිය? ලෝක හොඳම ගම්මිරිස් හදනවා අපේ රටේ. හැබැයි ගම්මිරිස් ටික පිට රටින් අරගෙන
එනවා.
මහ මොහොත මැදදී ගම්මිරිස් ටික පටවලා ආණ්ඩුවේ මැතිවරණ සම්බන්ධන් තියන ඥාතීන් රුපියල් කෝටි 300කට වැඩි ගාණක් පහුගිය කාලය තුළ ලාභ ලබා දෙන ගම්මිරිස් වලින් කරපු ඒ අමතර බිස්නස් එකකින්ද මේ දින ආණ්ඩුවේ සම්මන්තා තිබෙන බොහෝ පුදුනේ අද මේක මේ රට කොල්ල කන්න පටන් ගන්නද? මෙන්න මේවට පිළිතුරක් දෙන්න හෝ මෙයාට වැඩ පිළක් දෙන්න මේවා නවත්තන්න අපි හිතන ඇමතිරුන හරහා ඒකට සිදුවිය යුතු. එහෙම නොවෙනවා නම් මේ තත්ත්වයන් තුල මෙවැනි ආකාරයෙන් මේවා පවත්වන්නේ කිසිම තේරුමක් නැති තත්ත්වයක්. අද තේ ගොවියා සහ රබර් ගොවියා අපනාන භෝගයක් තනිකර කබලෙන් ලිපට වැහැලා තියෙන්නේ. අද තේ කර්මාන්තේ තිබුණාට ඒකෙන් එන ආදායම් ප්‍රමාණවත් නැහැ ජීවත් වෙන. අනිත් පැත්තෙන් දේශගුණික සාධක මේ තත්ත්වයෙන් මේ කර්මාන්තේ සම්පූර්ණ කඩන මම දැක්ක රමේෂ් පත්‍ර මන්ත්‍රීමත් තවත් මන්ත්‍රීවරු ගණනාවක් ඉදිරිපත් කරුවා. දැන් මේ තේවලට අමතර දේවල් කවුලක්
කරගෙන
අහවල් පණතේර මෙහෙම කියත් වෙනවා ගරු ඇමතිතුමා කිව්වා. හැබැයි ඒක වර දින 19ක් ඇතුළත තහනම් කරපු බලපත්‍රවල නැවත නීත්‍යානුකූල තත්ත්වේ දීලා මේක නිකන් බොරුවක්. එහෙනම් මෙහෙම කර්මාන්තයේ අයිතිවාසිකම් කටයුතු කරන අයට මේ කර්මාන්තය ඒක නවත්තන්න නීතියෙන් තහනම් කරුවා නම් ෂණිකව පහු දෙනකොට මේ බලපත් දෙන වගකීම්තෝ කවුද? තේ කොමසාරිස් මණ්ඩලේ මේකට කවුද මේකට වග කියන්නේ? මේ අමාත්‍යංශ ලේකම් රුමේට වග කියන්න ඕනේ. මේවා තහනම් කරනවා අනිත් පැත්තෙන් දෙනවා. හරියට අර කසිප්පු යල්ලුවාට පස්සේ
මුදලාලිත්
සාවිදාල පොඩි දඩියක් ගහනවා වගේ. මේකට තේ පාලක මණ්ඩලයක් ඕනද? මේකට අමාත්‍යංශ ලේකම්වරෙක් ඕනද? මේකට අධ්‍යක්ෂ ජෙනරාල්වරු ඕනද? මෙන්න මේ தත්ත්වය තුල විවිධ හිතවත්කම් මත කටයුතු කිරීම සාද කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාවැටෙන මට්ටමට පත් වෙලා තියෙනවා. ඊළඟට මම අවධානයට යොමු කරනවා අද වැවිලි සමාගම් කීපයක් ඇති කරලා තියෙනවා.
මන්ත්‍රීතුමා කාලය අවසන් කරනවා
බලන්න. මට විනාඩියක් දෙන්න. සේවක අයිතිවාසිකම් සම්බන්ධව කටයුතු කරලා තියෙන ආකාරය.
දැන් මිනිත්තු දෙකක් දීලා
තියෙනවා. යෝජනා කරන. ප්‍රදේශ කොටකල වැවිලි සමාගම වෝගන්වත්ත, අස්වලිවත්ත, හැඩිගල්වත්ත, ගී කියනවත්ත, අරප්පල කන්ද, රයිගම්වත්ත, ඇදුරාගලවත්ත, හොරණවත්ත, පයාගලවත්ත, කිසිරි කඳුරවත්ත. මෙන්න මේ වතුවල වසර 25ක් තියක් කාලය සේව කරපු අයගේ පාරිතෝෂික දීමනාව දින ඒගොල්ලෝ විස්රාම සේවෙන් ඉවත් වෙලා දින 30කට ගෙවන්නවත් මේ පාරිතෝෂිකයෙන් තාම ගෙවලා නැහැ. ඊළඟට ඒ අවුරුදු දෙකක් විතර ගන්න තාම නොගවීම තුළ ඒ අහිංසක කම්කරු අවුරුදු 25 තිය වැඩ කරපු අයට ඒ මුදල් ලබා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. මම හොයලා බලන්න ඕනේ මේ වැවිලි සමාගම් විසින් මේ මුදල් හරියාකාරව තැන්පත් කරලා තියෙනවද, තැන්පත් කළ නැද්ද කියලා. ඊළඟට
මේ මන්තුමා වෙන කාලය දෙන්න බෑ මට. කරුණාකරලා කතාව නිම කරන්න.
හරි. සේවක බාහිරකාර අරමුදල් වගේ දේවල් ගෙවීම සම්බන්ධව ඒ වැවිලි සමාගම් වලට දැනුවත් කරලා කටයුතු කිරීම වගකීමත් අමාත්‍යාංශ ඇමතිවරයාට ලේකම්වරයාට තියෙන බව ප්‍රකාශ කරමින් මේ රටේ වැවිලි කර්මාන්ත යහපත් කළ දසාවක් ඉදිරි කාලයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධ ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.